තම මේ ප්‍රශ්නයත් ත්‍රි හේතුක පටිසන්ධිය යනු කුමක්දයි මේ පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ ලෝකේ පැවැත්මට හේතු වෙන හේතු හයක් පෙන්නලා තියෙනවා පට්ඨාන ප්‍රකරණේ. හේතු ප්‍රත්‍ය කිය මුල් ලෝකෙම හට ගැනීමට සුගති දුගති ඔක්කොම හටගන්න හේතු වෙන කාරණා හයක් තියෙන ප්‍රධාන වෙන ඒවා. ඒක හිතක තමයි ඉතලා ගොඩ නැගින්නේ. ඒ තමයි ලෝභ දේශ මොහ අලෝභ අදේශ මොහ කියන මේ හය. මෙන්න මේ අය හටගත්තහම ලෝභයයි ද්වේෂයයි කියන මේ දෙක එක මොහොතක එක හිතේ හටගන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම මේ දෙක එකට හටගන්නේ නැහැ. ඇලෙනකොට ගැටෙන්න බෑ. ගැටෙනකොට ඇලෙන්න බෑ. ওই දෙක එකිනෙකට පරස්පරයි. හැබැයි මෝහේ නිසා ඇලෙනවා, මෝහේ නිසා ගැටෙනවා. එදා ලෝභ මෝහ දේශ මෝහ කියලා හේතු දෙකකින් හටගත්ත අකුසල් තියෙනවා. ත්‍රි හේතුක අකුසල් නැහැ. ද්වි හේතුක අකුසල් තියෙනවා. ඔක වෙනස තෝරා ගන්න ඕන විදිහට. එහෙනම් මේ අහන්නේ ත්‍රි හේතුක කියන්නේ මොනවද කියන එකයි. ත්‍රි හේතුක උප්පත්. එහෙනම් ත්‍රි හේතුක අකුසල් නැත්නම් ත්‍රි හේතුක කුසල්. ඒ කියන්නේ අලෝභයයි අදේශයයි අමෝහයයි එකට දෙනවා. අලෝභය කියන්නේ යම්කිසි කෙනෙකුට යහපතක් සිද්ධ වෙන. දානමය පුණ්‍යක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒක කියන්නේ අලෝභය. මිත්‍ිතක් වළනවා නම් යහපත් හිතකින් දන් දෙනවා නම් ඒක අදේශය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොර නම් ඒකට කියනවා අමෝහය. අමෝහය ක්‍රම දෙකක්. එක අමෝහය තමයි සසරේම නවත්වන එක. සංසාර ගමන කෙලවර කරන අමෝහය. ඒක චතුරාර්ය සත්‍ය දර්ශනයත් එක්ක සිද්ධ වෙන එකක්. මේ ත්‍රි හේතුක පටිසන්ධියේදී වෙන්නපු අලෝභ ආදේශ අමෝහ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙච්ච අමෝහය. ඒක තමයි ත්‍රි හේතුක වෙන්න හේතුව. නත්ති දානං, නත්ති ඉට්ටං, නත්ති උතං, නත්ති සුගණ දුක්ඛතානං, කම්මානං, පලං විපාකං ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. දාන විපාක නැහැ. ඒ වගේම පූජාවල විපාකයක් නැහැ. ආදී වශයෙන් විග්‍රහ කර පින් පව් කියා දෙයක් නැහැ. අම්මා කියන තාත්තා කියලා විදේශ කෙනෙක් නැහැ. එතකොට ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙලෝ පරලෝ දැනින් විග්‍රහ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා නැහැ. ඔය අදේ ඕපපාතික උපදින සත්‍යෝ නැහැ. මෙන්න මේ ආකාරයෙන් ගන්න දෘෂ්ටියක් තියෙනවා. අන්නේ දෘෂ්ටිය තියෙනවා නම් කියනවා මෝහයෙන් යුක්තයි. ඒ බුද්ධයාට කවදාවත් හේතුක වෙන්න බෑ. ඒකයි ඉදින අලුපාඩුව. ඉතින් එතකොට මොකද වෙන්නේ? ත්‍රි හේතුක බුද්ධලයාට ඔන්න ඔය කියන්නා වූ මෝහේ නැ අමෝහයෙන් යුක්තයි. එන අය විශ්වාස කරනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙනවා. අලෝභ අදීසිතකින් කටයුතු කරනවා. මෙන්න මෙහෙම කටයුතු කරන ගුණෙන් යම්කිසි දානමය හෝ සීලමය හෝ භාවනාමය හෝ පුණ්‍ය ක්‍රියාවක් කළා නම් දස පුණ්‍ය ක්‍රියා කළා නම් ඒ හේතුයෙන් ගොඩ නැගෙනවා ත්‍රි හේතුක පින. මෙන්න මේ ත්‍රි හේතුක වන්නා පිනක් ගොඩ නැගුණහම ඒ ත්‍රි හේතුක පිනෙන් අර අපි අලෝභයේ ඉසලා කිව්ව අමෝහය කියලා කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්ගෙන අමෝහය කියලා. චතුරාර්ය සත්‍ය දකින්න අමෝහයක් එහෙම ආව නම් එහෙම කවදාවත් සසර ගමන හැදින්නේ නැහැ. එහෙනම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්න අමෝහය නිසා අවිද්‍යාව විදිලා නැහැ. එහෙනම් භව ගමන තියෙනවා. ඒකෙන් උපදිනවා ගිහිල්ලා සුගති භව ඒක. මොකක් නිසාද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නැති නිසා උපදින්නේ සුගති භවයේ. මෙන්න මේක තෝරා ගන්න ඕනේ. සුගති භවයක උපදින්න හේතු වෙන හේතුක කියන්නේ මේකයි. දානයක් දෙනකොට ඥාන සම්පවිත වෙන්න ඕන හිත. සෝමනස සහගතත් වෙන්න ඕන හරි බලවත්. ඒ කියන්නේ මම මේ දෙන දානී ප්‍රයෝජනේ කෙතෙක්ද? මොකද මේකේ තියෙන ප්‍රයෝජනේයි මම මේ දන් දෙන්නේ. අන්න එක බලනකොට Tamanට වෙන්න ඕන දෙයක් තියෙනවා. මේ දන් දීම නිසා යම් කෙනෙකුට මෙන්න මේ යහපත සිද්ධ වෙනවා. ඒ කියන්නේ කොහොමද? සාමාන්‍ය මිනිසියෙකුට දන් දුන්නාම එක විදිහක්. බුදුරජාන් වහන්සේට දන් දුන්නොත් තව විදිහක්. රාතන් වහන්සේට දන් දුන්නොත් තව විදිහක්. ආනිසංස විවිධාකාරයි කියන. කොහොමද වෙන්නේ? ඥාන සම්පවිතව දැනගෙන තියෙන්න ඕන. ඒ දානයේ පිටපත ඥාන සම්පවිත වෙන්න ඕන. ඊළඟේ දානයක් දුන්නාම කොහොමද ඥාන සම්පවිත වෙන්නේ? කොහොමද සතුටු වෙන්න පුළුවන්? සෝමනස්සාගත වෙන්නේ. මම මේ දුන්න දානේ නිසා මමත් දාඩිය මහන්තිය හරි හරි හම්බ කරගෙන ලබාගත් දෙයකින් වැදගත් වැදගත් යමක් සිද්ධ කරන බලාපොරොත්තු වෙයි. මම දානයක් දුන්නා. දැන් කාටද මන් දුන්නේ? දුන්නයි දන්න බලු කකුලන්න දෙන්නත් පුළුවන්, දුගී මගී යාතකාදීන්ට දෙන්නත් පුළුවන්, ඒ වගේම නෑදෑ හිත උතුණු දානියක් දෙන්නත් පුළුවන්, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට දෙන්නත් පුළුවන්, සාසනය තුල ඉන්න මාර්ගඵල ලාභීන්ට ඉන්නවා නම් දෙන්නත් පුළුවන්. ඒ විදිහට දුන්නේ හැටි. ඒතකොට අපි දකින්න ඕනේ මේ දානේ යම් තරම ප්‍රයෝජනයක් ගොඩ නැගුණාද, ඒ තරමටයි ඒකේ වටිනාකම. ඉතින් ඒක විමර්ශනය කරලා බලන්න ඕනේ. ඒ දානේ වටිනාකම ඉන්න මම කරපු දන් දීම කෙතෙක් දුරට සාර්ථකද, කෙතෙක් දුරට ප්‍රයෝජනවත්ද කොහොමද බලන්නේ. අනේ අර බලිකින් ඉන්න බල්ලෙක්නේ හිටියේ, ඌරත් මම දානයක් දුන්නා. දැන් මොකද්ද තියෙන වෙනස? අර උඩ පැනවන් නටනටා ඉන්නේද බලිකිනේ හාමත් වෙලා ඇටිලා හිටියා. දැන් බලි වෙලා උඩ හරි සන්තෝෂයි, මට සන්තෝෂයි. මොකද ඌ නටනටා ඉන්නේ. ඉතින් මම මොකද සන්තෝෂ වුනේ? බලිකින්නේ ඉන්නකම බලිකින්නැල්ල සන්තෝෂයෙන් ඉගෙන නිසා තවත් එහාට දෙයක් තියනවාද ඒක? කොච්චර වෙලාවකට මම සන්තෝෂයෙන්ද මේ මගේ වැදගත්කම මං කරපු වැඩේ වැදගත්කම තියෙන්නේ? එකවරුවක් ඉදර යනකම් ඌට ආයි බලිකිනේ වෙනකම්. ඊට පස්සේ ඌ ආයි ඇකිල්ලයි ආයි නටන්න බෑ. එහෙනම් මගේ දුන්න දානේ වටිනාකම ක්‍රියාත්මක කරලා දෙන්නේ කොතෙන්දද? එක වර්ගයකට උඩ පැන පැන ඉන්න. ඔන්න එක දානෙක හැටි. තවත් කෙනෙකුට දානයක් දෙයි. බලපුවහම අසත්පුරුසෙයි. නමුත් මම දානයක් දුන්නා. ඉතින් මම කලේ සත්තු බලාගෙන කපන් හොරකම් කරපන් කියලා නෙමෙයි. බඩිකින්නේ ඉන්න උඹට. අර තිරිසනාල වල පුංචි විදිහයි තියෙන්නේ. මොකක් නිසාද? උප්පතියේ සුගතියේ උපංගෙකෙක් නිසා. මිසක් ඌ ස්වභාවයෙන් බැලුවොත් එහෙම මිනිස් තිරිසනේ. ඒ අසත්පුරුෂයාට දන් දුන්නාමත් හැමෙනා බල්ලන්ට වඩා ටිකක් ලොකු පිනක්. එතන 14 වෙනි පින බලු කපුටන්ට දෙන එක. අර අසත්පුරුෂ දුස්සීලයට දෙන එක 13 වෙනි එක. පොඩ්ඩයි වෙනස තියෙන්නේ. වෙනසේ ඉන්න හේතුව මොකද? ඌ කරන්නේ බඩිකින් අරගන්න එක නිසා වෙන මොකක්ද? ඌ එකකින් කරගත්ත යහපත නැහැ බල්ලා වාගේ තමයි. ඔන්න ඔය දෙකේ වටිනාකම මට්ටමනුව තමයි පින බල්ලයන් බහැලා තියෙන 14 වෙනි වෙලා තියෙන 13 වෙලා තියෙන. පළවෙනි මහා පින ලෝතර බුදුරයන් වහන්සේට දෙන එක. දෙවෙනි මහා පිනක් තියෙනවා. පසේ බුදුන් වහන්සේට දෙන එක. තුන්වෙනියට තියෙන පින තියෙනවා. රාහතන් වහන්සේ නාවට දන් දෙන එක. පුද්ගලික දානවල පින් එන්නේ නැහැ. හතරවෙනි පිනක් තියෙනවා. සාත් මගල පිළිපන් පුද්දීලාට දන් දී. පස්වෙනියට ඊට පල්ලෙහා පා එන්නේ නැ කියන එකට පාතේ කකුයි කියන්නේ. උදත් අතෙන් පල්ලම් පල්ලම් බහැගෙන එන්නේ නැහැ. ඉතින් ඊළඟ එකක් තියෙනවා මොකද? අනාගාමී කියනට දන් දෙන්නේ. ඊට පල්ලෙහා එකක් තියෙනවා. සකෘදා අනාගාමී මාර්ග අනුගාමිකත්වයේ දන් දෙන්නේ. සකෘදාගාමි කියනල් දන් දී. සකෘදාගාය මාර්ග අනුගාමිකත්වයට දන් දී. සෝවාන් කියනල් දන් දී. සෝවාන් මාර්ග අනුගාමිකයට දන් දී. මේ ඔක්කොම ආරේ දාන. ඊට පස්සේ මේ ශාසනයේ බැහැර යම් කිසි ඉරිසිවරයෙක් ඉන්නවා නම් ඔහුට දන් දීම ඊළඟට තියෙනවා. ඒ විනා ලැබෙන හැටි. සිල්වතාට දන් දීම. දුසිලාට දන් දීම. බලු කපුරන්ට දන් දීම. ඔන්නේ පල්ලෙහාට ගම බැහැර යන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක දකින්න ඕනේ. මේ දානේදී අපි සෝමනස්ස සාගත වෙන්න නම් මම දුන්න දේ තුලින් ලෝක සත්‍යයට වැදගත් වෙන්නේ මොන දානියක්? ඒක කොහොමද දැනගන්නේ? යම් කිසි ආකාරයෙන් මම දුන්න දානිය මුල් කරගෙන ඒ දානියේ ශක්තිය තුලින් මම දුන්න කෙනා ඥානවන්තයෙක් වැදගත් කෙනෙක් නම් ඌ කල්පනා කරනවා සැදැහැවතෙක් විසින් මට අද දානයක් දුන්නා. මේ දානියෙන් පෝෂණය වෙච්ච මම ඔහුගේ ආහාර වේලහෝ මේ ඔහු දුන්නේ. ඔහුගේ දාඩිය ශ්‍රමය ඔහු දාඩිය මහන්සියෝ මට ඔහු දුන්නා. එහෙමනම් මම කවදාවත් මේක කාලා ඉවරලා හිටන් කාලේ කාලා දාන්න හොඳ නැහැ මේ ශක්තියෙන්. මොකද කරන්න ඕනේ? ලෝකේටත් මටත් යහපතක් වෙන ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න ඕනේ. පූර්ණ්‍ය කරගෙන නම් ඒක හිතන්න ඕනේ. අන්නේ මාර්ගය අනුගමනය කරමින් අනිකායටත් ඒ මගේ පෙන්වා දෙනවා නම් ඔහුගේ දානින් නිසා මම පැය ජීවත් වුණා නම් හෝ දවසක් ජීවත් වුණා නම් මගේ ජීවිත කාලයේ මටත් වැඩදායකයි ලෝකයටත් වැඩදායකයි. එහෙනම් මට සතුටු වෙන්න පුළුවන්. මොකද අන්නේම දෙයක් මම කරපු නිසා මම දානෙට ණය වෙලා නැහැ. මෙන්න ඥාන සම්පයුක්ත දානි ගත්තේ කෙනාගේ හැටි. මෙන්න මේක දැනගත්තා නම් යම් කෙනෙක් මම විතාම ගෞරවයෙන් භක්තියෙන් මේ දානි දෙන්නේ මෙන්න මේ බදු උත්තරීකුට. එහෙනම් මගේ දානි අපතේ යන්නේ නැහැ. මගක් නිසාද? ඒ දානියේ ශක්ති විශේෂයේ ක්‍රියාත්මක කරනවා දුන්න කෙනාටත්. ඒ වගේම උන්වහන්සේ ඇසුරු කරන සියලු අයට චිත්ත ප්‍රසාදයක් ගුණවතේ කියලා ඇසුරු කරන යම් දෙවියෙක් බ්‍රාහ්මණයෙකුව හිටවලා ඒ දෙවියා බ්‍රාහ්මයා චිත්ත ප්‍රසාදයක් නැකවලා අන්නේ ජීවන්තයෙක් උත්තරමයා දැකලා මගේ දානි ආනිසන්තේ වැදගත්කම කොච්චරද? අන්න දකින්න විශේෂයක්. සමහර සතුරු වෙන්න පුළුවන්. ඒ සතුරු ඥාන සම්පයුක්තයි. ලෝකයට යහපතක් කියනවා දැකලා තමන්ටත් යහපතක් වෙනවා දැකලා කරපු දෙයක් නිසා තමන්ට ඒකාන්තයෙන් නිවනට හේතුකාරක වෙන පිනක් වෙනවා. එහෙනම් ඒක සෝමනස්ස සහගතයි ඥාන සම්පයුක්තයි. මහා කුසල සිත් වලට වැඩෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. ගුණේ දැකලා ගුණේ පැහැදීම නිසා ඒක අසංකාරික කියලා වදින්නේ නැහැ. පත්ති හදාගත්තියක් ඒක. සසංකාරික කියන එක දෙවෙනි හිතර වැටෙන්නේ නැහැ. පළවෙනි එක වෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත උත්‍ෘෂ්ට හිතක් වෙනවා. මෙන්න දානයක් ඉහළම තැනට එන හැටි. ඕකෙදි යම්කිසි කෙනෙකුට ඒ උත්‍ෘෂ්ට මහා දානේ ලෝතුරා බුදුන් වහන්සේ නාවට එහෙම දෙන්න හම්බුණා නම් උත්‍ෘෂ්ටයේ උත්‍ෘෂ්ට මහා හිතක් වෙනවා. උසස් එකේ උසස් එක. පසේ බුදුන් වහන්සේ නාවට දෙන්න හැම හම්බුණා නම් සෝමනස්ස සාගත උත්‍ෘෂ්ටයේ මාධ්‍යමික දෙන්න වෙනවා. රාතන් වහන්සේ නාවට එහෙම දෙන්න හම්බුණා නම් උත්‍ෘෂ්ටයේ ඕමකෙක වෙනවා. ඔක්කොම උත්‍ෘෂ්ටයි ඉහළම ඒවා. මෙන්න මේ தත්ත්වයට අවලං එහෙම යම් කෙනෙක් ඒ කරපු දානමේ පින මුල් කරගෙන මරණාසන්න මොහොතක ඔය හිතේම ආවනම් එහෙම ඒකෙන් ප්‍රතිසන්දියක් ලැබුවා නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත උත්‍ෘෂ්ට හිතකින් ප්‍රතිසන්දිය ලැබුව කෙනා උද්ගති තඤ්ඤ කියන මහා ඥානවන්තයෙක් කියලා වහා ධම්ම අවබෝධ කරගන්න කියන මොහොතින් අවබෝධ කරගන්න ශක්තියත් එක් වෙනවා. අන්නේ හේතු වාසනාව ඇති අලෝභාදී සමෝහ හිතකින් උපන් කෙනෙක් වෙනවා. එකක් විග්‍රහ කළේ ඇති ඕවාගේ තියෙනවා. උද්ගති තඤ්ඤ විපංචි තඤ්ඤ නේය කියන මේ බුද්ධලෙයින්ට ඔය සිත් පහළ වෙන ක්‍රමයක්. කොහොමාරි සෝමනස්ස සහගත ඥාන සම්පේත හිත් සහ උපේක්ෂා සහගත ඥාන සම්පේත හිත් කියන කොටසක් තියෙනවා. ඔන්න ඔය ටික උපදින අය ත්‍රි හේතුක උප්පත්ති ලබනවා. ඉතින් එකයි වෙලේ ඉන්දියා කෙටියෙන් කියපුවොත් ගාක් විස්තර කරලා තියෙනවා නැන්න. තවකම හේතු පබව යන ගාථාවද පාදා දෙන්න කියලා කියනවා. යේ ධම්මා හේතු පබව තේසං හේතුන් තථාගතෝ හේතු පබව කියන්නේ හේතුව නිසා පහළ වෙනවා කියන එක. යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවයේ වෙනවද? ප්‍රභවයේ වෙනවා කියන්නේ බිහි වෙනවා, පහළ වෙනවා. තේසං හේතුන් තථාගතෝ ආහ අන්නේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒකයි මේ අහන්නේ ගාථා විග්‍රහ කරන දා කියන්නේ. තේසං හේතුයෝ නිරෝධ. අන්නේ හේතුව යමෙක් නිරෝධ කරනවාද? ඒ කියන්නේ සසර යලි යලි පහළ වීමට හේතු වෙන හේතුව දැකලා යමෙක් අන්නේ හේතුව නිරෝධ කරනවාද? අන්නේ ආ යෝක්තිය ලබනවා කියන්නේ තමයි හේවං වාදී මහා සමනෝ මහා ශ්‍රමණයන් වහන්සේ කියන බුදු පියාණන් වහන්සේගේ දේශනාව. ඔබ තමයි සරියුත් හාමුදුරුවෝ සෝවාන් වෙන්න හේතු වෙන්න අසජී හාමුදුරුවෝ දේශනා කළේ බණපූජි වණකොඩි. නව උද්ගති දන්නේ කියන මහා ඥානවන්ත නිසා සරියුත් හාමුදුරුවෝ ওই බඳු දෙකක් අහන්න සෝවාන් ඵලයටපත් වුණා කියලා කියනවා. මේක තේරුම් ගන්න ගැඹුරුයි.